ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද ජනවාරි මාසයේ 30 වනදා ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් දෙස අවධානය යොමු කරන මව්බිමෙන් පුවත් විශේෂාංගය දැන්. පහුගිය කාල සීමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට තමන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩු දුන්නු යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් වෛද්‍යවරයා පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තා. යාපනයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ. මේ ජනවාරි මාසේ 20 වෙනිදා අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරීවල නිරතව හිටපු පොලිස් නිලධාරීන්ට බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිදුවීම මත තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ. ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් විසින් 2025 ජනවාරි 21 දින රාත්‍රී කාලයේ අනුරාධපුර ප්‍රදේශයේදී රථවාහන රාජකාරී නිරතව සිටි නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිදුවීමක් වාර්තා. ඉන් අනතුරුව අන්රාධ පොලිස් ස්ථානය මගින් මේ පිළ විමර්ශන ආරම්භ කර අන්රාධපුර ගරු මාෂ අධිකරණය වෙද්ද කරුණු වාර්තා කිරීමක් සිදු කළා. ඒ අනුව අදින සවස් කාලයේදී යාපනයේ ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් අත්අඩංගුවට ගැනීමක් සිදු කළා. ඒ ඔහු පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ රාජකාරියට බාධා කිරීම යන වරදවල් සිදු කිරීම හේතු කොටගෙනයි.
කොමුණත් අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ ඊයේ දවසේ රාත්‍රියේ අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව අපමත මුදාහැරියා. පොලිසිය සනහන් කළේ ₹1,00,000 බැගින් උණු ශරීර අප දෙකක් මත ඔහු මුදාහරින්න අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති දුකරා කියලා. කොමුණත් මේ නඩුව පෙබරවාරි මාසේ 3 වෙනිදා යලි කැඳවන්න නියම කරලා තිබෙනවා. ඒවගේම යාපනයේ මනතා රටේ උතුරේ දේශපාලනයේ තවත් ඛේදනීය සිදුවීමක් පිළිබඳව ඊ අවධානය යොමු වුණා. ඒ තමයි ඉලංගේ තමිල් අරසු පක්ෂයේ දේශපාලන ප්‍රධානී විදිහට කටයුතු කරපු මාවේ සේනාධිරාජා මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු යාපනයේ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී තමයි මිය ගියේ. ඔහුගේ යාපනයේ නිවසේදී හදිසි රෝගී තත්වයක් නිසා ඔහු රෝහල්ගත කරලා තියෙනවා. රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ යන විට 82 වන වියේ මාවේ සේනාධිරාජා ඉලංගේ තමිල් අරසු පක්ෂයේ දේශපාලන මණ්ඩල ප්‍රධානී හැටියට කටයුතු කළ ඔහු අවුරුදු 82කදී ජීවිතයෙන් සමුගත්තා. ඊ දවසේ කොළඹදී උත්සව අවස්ථාවකදී අදහස් පළ කරමින් අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයා රටේ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳව පෞද්ගලිකාංශයේ රැකියා සඳහා ආකර්ෂණය නොවේ රාජ්‍යංශයට ආකර්ෂණය යොමුවීම පිළිබඳව අදහස් පළ කළා. කොමුණත් මේ ඉදිරියේදී සකස් කරන අයවැයේදී ග්‍රාමීය ආර්ථිකය නංවන්න වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙනවා කියලයි අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කළේ.
නිර්මාණය කිරීම ඉලක්ක කරගෙන තමයි අපි ආර්ථික අසරණ බලාපොරොත්තු වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබෙන නිර්ණායකයන් තුල පවා අපිට සැලකිත මුදල් ප්‍රමාණය ඔබ දන්නවද? අපි අස්වැසුම ව්‍යාපෘතිය සඳහා විතර ₹220 billion වැය කරන මේ වසරේ. ඒක ආධාර වැඩසටහනක් විතරයි. ඒක එදිනදා මාසයේ ජීවත් වීම සඳහා තමයි මුදල් ලබා දෙන්නේ. හැබැයි එතනින් එහාට එම ප්‍රතිලාභී ආර්ථික ක්‍රියාකාරකම්කට ගේන්නේ කොහොමද කියලා අපි සැලසුමක් හදන්න ඕන. විශේෂයෙන්ම අපි ඊට අදාළ ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වී තිබෙන අමාත්‍යාංශවලට අපි ලබා දීලා තියෙන ඉලක්ක තමයි නව ආර්ථික ප්‍රබවයන් ඒ ජනතාවට නිර්මාණය කරන්න කියලා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඊයේ තිබුණු රැස්වීමකදී මහ බැංකුව අධිපතිවරයා කාරණා කීපයක් පිළිබඳව අවධානය යොමු කරා. මුදල් ප්‍රතිපත්ති ස්ථාවර මට්ටම දැනට පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යන්න ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරලා තිබෙනවා. මහ බැංකුවේ එක් දින ප්‍රතිපත්ති පොලිය අනුපාතයේ 8% මට්ටමක නොවෙනස්ව තියාගන්න කටයුතු කරලා තියෙනවා. වගේම විදුලි බිල සම්බන්ධයෙන්ුත් මහ බැංකුව අධිපතිවරයා අදහස් පළ කළා. විදුලි බිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම රටේ ආර්ථිකයට වැදගත් කියලා. ඒ වගේම විදුලි බිල වරින් වර අඩු වැඩි කිරීම රටේ උද්දමනයටත් ඍජු බලපාන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකුව අධිපතිවරයා අදහස් දක්වමින් සඳහන් කළා.
තෙල් මිල ගණන් අත වශයෙන්ම අර විදුලි බිල වගේ විශාල වශයෙන් අඩු වැඩි වුණේ නැහැනේ පහුගිය කාලය තුල. ඒතකොට ඒක නිසා ඒකෙන් අර ප්‍රයිස් ලෙවල් එකට මිල තත්ත්වයට ෂොක් එකක් වගේ ආවේ නැහැ. දැන් විදුලි බිලේ ප්‍රශ්නේ තිබුණේ තුන් පාරකට 20%, 16, 20 වගේ ඒ වගේ විශාල වෙනස්කම් කරනකොට එක්වර ඒකේ තියෙන අර ඉම්පැක්ට් එක වැඩි මිල ගණන් වලට. පෙට්‍රල් සහ ඒවයි මිල ලොකු බලපෑමක් නැත්ද? මොකද පොඩි පොඩි වෙනස්කම් අඩු අඩුවෙන් වෙන්නේ. මාසෙ මාසෙ වෙනකොට ඒක දැනෙන්නේ නැහැ අත් වශයෙන්. මේක නිසා ඒක ස්ථාවර තත්ත්වයක පවතින එක හොඳයි. විදුලි බිල අඩු වෙන ඕන තමයි. කොස්ට් ඔෆ් ප්‍රොඩක්ෂන් අඩු වෙන. නමුත් මේ අඩු වෙන විදුලි බිල නැවතවරක් කෙටි කාලෙකින් වැඩි කරන්න වෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක් නෙමෙයි. ඒකට අපි දකින්න වඩාත් හොඳ ආර්ථිකයකට ස්ථාවර මිල මට. දැන් අඩු වෙන එක අඩු වෙලා තියෙනවා නම් ඒකට හොඳයි. ඒක නඩු වෙන නම් ඒක නිෂ්පාදන වීදමත් අඩු වෙන්න ඕනේ. දැන් විදුලි වල මණ්ඩලයේ නිෂ්පාදන වීදම අඩු වෙන්නේ නැතුව විදුලි බිල අඩු කරොත් ඉදිරියේ ආයි වැඩි කරන්න වෙනවා. මොකද අර කොස්ට් රිකවරි ප්‍රයිසින් කියන ප්‍රින්සිපල් එකට එන්න ඕනේ. ඊට වඩා හොඳයි අර එහෙම වෙන්නේ නැතුව මේක අඩු වෙච්ච එක දිගටම තියනවා හදේ මට. තවත් අඩු වෙනව වැඩි එක්සරේ මේ වගේ විශාල අඩු වැඩුවෙන් මං හිතන්නේ වෙනකොට ඒකෙන් උද්දමනට කරන්නේ සාමාන්‍ය ව්‍යාපාර කරන කෙනෙක්ට වුණත් විදුලි බිල විශාලයෙන් අඩු වෙන එක හොඳයි. නමුත් ආයෙසර මේක වැඩි වුණොත් ඒකත් ඒ කියන්නේ ස්ථාවර මට්ටමක තියෙන එක තමයි වඩා හොඳ. ප්‍රමාණිකෝලෝ නිෂ්පාදන වීදම අඩු වෙනත් එක්ක මේ වාසිය ජනතාවට ලැබෙන විදිහට තමයි ක්‍රමවේදයක් තියෙන්න ඕන.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ පක්ෂ නායකයන් රැස් වෙලා තිබුණා. මේ සඳහා මනු ගණේෂන්, පළනි දිගම්බරම්, ගායන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, අජිත් පී. පෙරේරා, රවි කරුණානායක, එවැගේම අනුරාධ ජයරත්න, ශානක්‍යන් රාසමාණිකම් මේ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සහභාගී වෙලා තිබෙනවා. විපක්ෂ නායකවරයා සනහන් කරලා තිබෙනවා යම් ආකාරයකින් පාර්ලිමේන්තුවෙත් පිටතත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනගලා ජනතාවගේ ගැටලු ආණ්ඩුවේ අවධානයට යොමු කරන්න හැමෝම පෙළගැහෙන්න කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කරලා තිබුණා. ඒ වගේම ආණ්ඩුවේ යහපත් දෙයට සහය ලබා දෙන්නත් ඉන් අනතුරුව යම් ආකාරයකින් ජනතාවට හානියක් වන අවස්ථාවකදී ඊට එරෙහිව ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නත් කටයුතු කරනවා කියලා විපක්ෂයේ පක්ෂ නායකයන් හමු වෙලා වෙලාවේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සනහන් කරලා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයා වයිස් මාර්ෂල් සම්පත් ඌයකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. රටේ ගිනි අවි සම්බන්ධයෙන් ඔහු අවධානය යොමු කරලා තිබුණා. දැනට රට ඇතුලේ තියෙන ගිනි අවි ප්‍රමාණය බලපත්‍ර සහිත ප්‍රමාණය 1697ක්. ඒ අනුව බලපත්‍රලාභී පුද්ගලයින් 1550 දෙනෙක් අතර මේවා බෙදලා ගිහිල්ලා තියෙනවා. ගිනි අවි 1368ක ප්‍රමාණයක් විගණනය වෙනුවෙන් රජයට බාර දීලා තියෙනවා. කොහොම වුණත් තවත් ගිනි අවි 182ක ප්‍රමාණයක් නැවත බාර දීලා නැහැ කියලා සනහන් කළා. ඒ වගේම බාර නොදුන්නු ගිනි අවි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නත් කටයුතු ආරම්භ කරලා තිබෙනවා. නීතිපති අංශයෙන් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරනවා කියලත් සඳහන් කරා. කොමුණත් ලංකාවේ ලබා දීලා තියෙන ගිනි අවි ප්‍රමාණය ප්‍රමාණාත්මකව ඉහළයි කියලා සමහර අය කෙරෙකුට ගිනි අවි එකකට වඩා ලබා දීලා තියෙනවා කියලත් සඳහන් කරා. යෝෂිත රාජපක්ෂ මහතාට ගිනි අවි යම් ප්‍රමාණයක් ලබා දීලා ඒ වගේම තවමත් එවැනි ගිනි අවි දෙකක් ලබා දීලා නැහැ කියලාත් ඔහු අවධානය යොමු කරලා තිබුණා. ගිනි අවි සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ වගේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර දැනට පුරප්පාඩුව පවතිනවා. මින් ඉදිරියට අලුත් ආණ්ඩුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර නොපවත්වා ගන්න තීරණය කරලා තියෙනවා කියලාත් ඔහු සනහන් කළා. යලිත් හෙට දිනේ හමු වන බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමින් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.